කාට ගරු මුජිබිර් රවමාන් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි,
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, එතුමා අහන්නේ මෝදර රජමල්වත්ත රජයේ මාතෘරෝහලේ ගොඩනැගිලි පිළිබඳව. මෝදර මාතෘ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි තුනකින් සමන්විතයි. නවසායන ගොඩනැගිල්ල, පැරණි වාටු ගොඩනැගිල්ල සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලය. මේ පැරණි වාටු පැවති ගොඩනැගිල්ලේ සිවිලිම අබලන්න පැවතීම නිසා අනතුරු සිදුවීම ඉවත් කිරීමට, අවධානය ඉවත් කිරීමට අබලන්න සිවිලිම ගලවලා ඉවත් කළා කියලා මන්ත්‍රීතුමා. ඊට අමතරව නවසායන ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු සිදුවන අවස්ථාවේදී පැරණි වාටු පැවති ගොඩනැගිල්ලේ බිත්ති ඉරිතලා ගොස් තිබෙනවා. මෙම දෙකම අවධානය සාගතත්වයක නොමැති නිසා දැනට ගොඩනැගිල්ල භාවිතයට ගනිමින් පවතිනවා. එතුමහන දෙවැනි කොටස මෙම හානිය කොටස් ප්‍රසංස්කරණය සඳහා 2027 වර්ෂයේ අයවැය යෝජනා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළා තිබෙන්නේ. 2026 මේ කටයුතු සිදුුනේ නැහැ. පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ මේ පළවෙනි ප්‍රශ්නය ගරු ඇමැතිතුමනි, විශේෂයෙන්ම දැන් මේ මෝදර රජමල්වත්ත මේ මාතෘ රෝහල තිබෙන්නේ උතුරු කොළඹ ප්‍රදේශයේ, ඒ වගේම මුළු උතුරු කොළඹ ප්‍රදේශයටම තිබෙන්නේ ඒ මාතෘ රෝහලයි වාසලපාරේ තියෙන මාතෘ රෝහලයි. ඒතකොට ওই රෝහල් දෙකම පාලනය වෙන්නේ කොළඹ නගර සභාවෙන් පාලනය වෙන රෝහල් දෙකක්. විශාල අධික ජනගහනයක් තියෙන ප්‍රදේශයක් ඔය උතුරු කොළඹ ප්‍රදේශය. ඉතින් ගරු ඇමැතිතුමනි, මම ඔබතුමාගෙන් කියන්න කැමතියි, විශේෂයෙන්ම දැන් මේ නගර සභාව විසින් මේවා හරියාකාරව නඩත්තු කිරීම හා මේ තිබෙන අඩුපාඩු එන මේ ගැමිණි මව්වරුන්ට එතනට එන අයට අවශ්‍ය මූලික යටිතල පහසුකම්වත් එතන නැහැ. අඩුම ගානේ පුටුවක්වත් නැහැ වාඩි වෙන්න. ඒ තත්ත්වයට වැටලා තියෙන්නේ. ඒ හින්දා ඔබතුමාගේ විශාල මැදිහත් වීමක් බලාපොරොත්තු වෙනවා. කොළඹ නගර සභාව ඔබතුමාලාගේ පාලනයේ තියෙන හින්දාම ඒ කොළඹ නගර සභාවත් එක්ක මේක සම්බන්ධ වෙලා ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් හරි මැදිහත් වෙලා මේ ප්‍රතිපාදන ඉතා ඉක්මනින් ලබා දීලා මේක ඉක්මනට නවීකරණය කරන්න කියන එක. මොකද උතුරු කොළඹ ප්‍රදේශයේ ජනගහනය ඉතාම අධිකයි. ඊළඟට බහුතරයක් අඩු ආදායම් ලාභින් ජීවත් වෙන ප්‍රදේශයක්. ඊළඟට මේ මාතෘ නිවාස දෙකයි තියෙන්නේ. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා ඔබතුමා මේකේ මැදිහත් වෙලා මේ කටයුත්ත ඉතා ඉක්මනින් ඒ ජනතාවට ඒ අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න කියලා.
ගරු අමාත්‍යතුමා,
ඔවසුතේ මන්ත්‍රීතුමනි, අතරම ඒ අවශ්‍යතාවය ඉතාම පැහැදිලි. අපිට රේකී අමාත්‍යාංශයේ සහ පළාත් සභාවට අයත් රෝහල් මාතෘහල් අදරු සායන නඩත්තුව සහ ඒවැ කටයුතු පිළිබඳව වගකීම තිබුණට අපේ තිබෙන ක්‍රමවේදයන් අනුව ඇත්තරම මහනගර සභාවලට විශේෂයෙන්ම අයිති සායන සහ ගොඩනැගිලි පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන් මැදිහත්වීමක් සිදු කරන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. එතකොට දැන් අපි දැන් සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා කොළඹ මහනගර සභාවත් එක්ක විශේෂයෙන්ම. දැන් ගාල්ල හෝ මහනුවර තියෙන සුදු ප්‍රමාණයක්. නමුත් මේක අපි ඇත්තරම ඉතින් අපි පවරා ගැනීමක් නොවුනත් සෞඛ්‍ය විෂයට අදාළ කාරණයක් නිසා ඒ ආයතනත් එක්ක අවබෝධයකින් කටයුතු කළ යුතුයි. ඒකට දැන් වැඩසටහන දියත් කරමින් පවතිනවා. මොකද අපි මේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ වැඩසටහනේදී පළාත් පාලන ආයතනවලට අයිති මේ ආයතනත් එක්ක සම්බන්ධීකරණයෙන් තමයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම කොළඹ මහනගර සභා භූමියේ තිබෙන ඒ සමහර සායන මධ්‍යස්ථාන මේ වගේ මාතෘ සායන අපි ඒ සම්බන්ධීකරණයෙන් කර ගන්න තමයි කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ඔබතුමාලාගෙත් අවධානය මැදිහත් වීම අපි ඒකට බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
දෙවැනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි, දැන් මේ ඔබතුමාලා දන්නවා දැන් මේ ඩෙංගු සම්බන්ධව තිබෙන තත්ත්වය. ඊයේ රිජ්වේ ළමාරෝහලේ අධ්‍යක්ෂකතුමා පැවසුවා ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ ගිහිලා ඒ රෝහලට දරන්න පුළුවන් ධාරිතාවයට වඩා වැඩි වෙලා තියෙනවායි කියන එක. එතකොට දැන් මේ ඩෙංගු මේ වෙනකොට දිනපතා දවසකට රෝගීන් 1000ක් වගේ ප්‍රමාණයක් හමු වෙනවා අද වෙනකොට. ඔබතුමා පෞගී සතිය කිව්වා 500ක් කියලා. නමුත් මේ වෙනකොට 1000ක ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ සම්බන්ධව පළාත් පාලන ආයතන අපි ගත්තම විශාල කාර්යභාරයක් තියෙනවා පළාත් පාලන ආයතනවලට මේ ඩෙංගු රෝගය මැඩපැවතීම සඳහා උන් කරන්න ඕන උන්ගේ කටයුතු. නමුත් අපිට පේනවා විශේෂයෙන්ම මේ කොළඹ දිස්ත්‍රික්කයේ තුලත් හොඟක් පළාත් පාලන ආයතන මේ කුණු කසල බැහැර කිරීම සම්බන්ධව ඉතාම නිද්‍රාශීලී ප්‍රතිපත්තියක ගමන් කරන්නේ. නමුත් ජනතාවට ගිහිල්ලා දඩ ගහනවා. දැන් සෞඛ්‍ය නිලධාරීන් ගිහිල්ලා පරීක්ෂණ නිලධාරීන් ගිහිල්ලා ජනතාවගේ ගෙවල් පරීක්ෂා කරලා ජනතාවට ටක් ගාලා දඩේ ගහනවා. නමුත් පළාත් පාලන ආයතන ඒ එතුමන්ලගේ වගකීම එතුමන්ලා ඉෂ්ට කරන්නේ නැහැ. එතුමන්ලා කාටවත් වග කියන්නෙත් නැහැ. එතුමන්ලා සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නෙත් නැහැ. ඒ නමුත් හැමදේම දැන් ජනතාවට පටවනවා. පටවලා ඒගොල්ලෝ ඇඟ බේර ගන්නවා. එහෙනම් මේ ඇමතුමනි මම ඔබතුමාගෙන් අහනවා විශේෂයෙන්ම දැන් එවැනි මේ පළාත් පාලන ආයතන සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැද්ද? මොකද දැන් මේ කොළඹ දිස්ත්‍රික්කය තුල පළාත් පාලන ආයතන කීපයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ කුණු කසල බෑර කිරීම ඉතාම නරක තත්ත්වයක තියෙනවා.
ආසංගරකරු අමාත්‍යම
නායකතුමනි මම හිතනවා අපි කාටත් පැහැදිලි අවබෝධයක් ඇති කියලා. මේ වර්ෂාපත රටා වෙනස් වීම සහ නිර්දිග මොසම් වර්ෂාවත් එක්ක ඩෙංගු ව්‍යාප්තියම් වර්ධනයක් තියෙනවා. ජූනි සහ ජූලි මාසවල රෝගීන් වාර්තා වීම වැඩි වුණා. නමුත් මම මේ ලාවේ කියන්නට කැමති ගම්පහ, බදුල් සහ පුත්තලම කියන දිස්ත්‍රික්ක තුන ඇරුණාම දැන් මේ ජනතාවගේ අපේ සෞඛ්‍ය සේවකේ සෞඛ්‍යංශවල රජයේ ආයතනවල පළාත් පාලන ආයතනවල මේ යන ඒකාබද්ධ යාන්ත්‍රණය තුල අර වැඩිවීමේ ප්‍රවණතාවය අඩු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කොළඹ මහනගර සභා සීමා ඇතුළත් වැඩිවීමේ ප්‍රවණතාව අඩු වෙලා තිබෙන්නේ. මීට සතියකට විතර කලින් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා කළේ. දැන් ඒක ගම්පහ ප්‍රමාණයක් වාර්තා වෙනවා. තවමත් ටිකක් ගම්පහ ඒ වැඩිවීමේ අවධානම එක සීමාවක පවතින්නේ. ඊයේ දවස ඇතුළතදී ස්ථාන 19,043ක් පරීක්ෂා කරාම මේ ලාවා ඩෙංගු කීටයන් බෝවන ස්ථාන 445ක් අඳුරගෙන තිබෙනවා. මේ දඩ ගැසීම් කරනවා, අවවාද කිරීම කරනවා, දුමායන කටයුතු කරනවා. එතන මේකට ඒ ජනතාවගේ සහය ලැබෙනවා. තවත් අපි මේ සංඛ්‍යාලේකන ඉදිරිපත් කරන්නේ මේ 75,000 76,000 77,000 කියලා. අතර මේකට අඛණ්ඩ ජනතා සහයක් වුවමනායි. අඩු තරමේ අගෝස්තු මාසේ මැද වෙනකන් මේ ඒ ට්‍රෙන්ඩ් එක අඩු වෙන්න පටන් ගත්තත් තමන් ඒක සැහැල්ලුවට ගන්න අවධානය අඩු කරන්න එපා කියන එක දැනට මේ සෞඛ්‍ය අංශය පැය 24 වැඩ කරමින් ජනතාවගේ සහාය ලබා ගැනීම කරගෙන යනවා. අතන පළාත් පාලන ආයතන ගරු මන්ත්‍රීතුමා ලොකු සහායක් ලබා දෙනවා. විවිධ දුෂ්කරතා මැද සමහර වෙලාවට සේවකෙන්ගයක් තියෙනවා, සමහර තැන්වල කුණු ගෙනියලා දාන්න තැන්වල ප්‍රශ්න තිබෙනවා, වාහනවල ප්‍රශ්න තිබෙනවා. ඒ තිබෙන අතරෙත් නමුත් එයා ලොකු සහායක් ලබා දෙනවා. ඒ සියලු දෙනාගේ සහායෙන් තමයි මේ තත්ත්වයට අපි මේක කරමින් පවතින්නේ. ඉතින් රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙනකොට අපි අතරම රෝහල්වල සමහර තැන්වල වෙනම වාට්ටු ඇති කරලා මෙඩිකල් වෝඩ්ස් වල ඒ තියෙන රෝගීන් වෙන තැනකට අපි යොමු කරලා සමහර වෙනම ඩෙංගු වාට්ටු හදලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලත් ලබා දීලා තිබෙනවා. HD වලුතෙන් හදලා තියෙනවා. ඉතින් අපිට ඕමනාව තිබෙන්නේ අතරම මේ මරණ ප්‍රමාණය හැකිතාක් සීමා කරගන්නට. මොකද 2017 ඔබතුමාට මතක ඇති 187,000 රෝගීන් වාර්තා වෙලා 447ක් මරණ සිදු වුණා. ඉතින් අපි ඒ පස්සේ අපේ මේ මැනේජ්මන්ට් ක්ලිනිකල් මැනේජ්මන්ට් එක සැලකිතු මට්ටමකට දියුණු කරගෙන තිබෙනවා. ඒ අනුව පුළුවන් තරම් හැකිතාක් මරණ ප්‍රමාණය අඩු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අවස්ථාවේදී මම මේ අවස්ථාව ප්‍රයෝගික කරන්න කැමති ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න අහපු නිසාම මේ උණ රෝගේ වැළඳුණාට පස්සේ වෙන වෙන ප්‍රතිකාර ක්‍රමින් ඉන්නවට වඩා කල් ගන්නවට වඩා හරිනමින්ම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වල යොමු වෙන කියන එක තමයි අපේ ඉල්ලීම. මොකද මියගිය රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයක් අපි පරීක්ෂා කරලා බලනකොට එක එක අත්බෙහෙත් අරගෙන කාලය අරගෙන තිබෙනවා. එතකොට එනකොට ඇත්තටම මේ ටිකක් අපිට අසාත්‍යත්වයේ පසු වෙලා තිබෙනවා.
ප්‍රාස්ත්‍රාංක 9 ගරු මුජිබිර් රවමාන් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි අහන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අහන්නේ 2015 වර්ෂයේ ඉඳලා මේ දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන්. අතර මම උත්සාහ කරා මේ ප්‍රශ්නට අද පිළිතුරක් ලබා දෙන්නට. නමුත් එකක් මේ ආයතනයේ දිගටම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පවතුන ආයතනයක් නොවේ. ජනාධිපති කාර්යාලය රටේ කාලයක් තිබුණා. ඊට පස්සේ බුත්සාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ පැවතුණා. ඒවෙන් තොරතුරු ලබා ගැනීම සඳහා දැනටමත් දැනුම් දීලා තිබෙනවා. ඒතර මට ලැබිලා තියෙන පිළිතුර අපේ කොටස විතරයි ලැබිලා තියෙන එක අසම්පූර්ණයි. ඒ නිසා කරු කථානායකතුමනේ සම්පූර්ණ පිළිතුරක් ලබා දීමට මට මේකට කාලයක් අවශ්‍යයි. මොකද ආයතන කීපයක් මේක සම්බන්ධ නිසා.
ප්‍රශ්න අංක 10 ගරු සුසන්ත් කුමාර නවරත්න මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු කථානායකතුමනි පෙර ප්‍රශ්නෙට ඔබතුමාට කොච්චර කාලයක් අවශ්‍යද?
මාසයක්.
ගරු මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි ඇහුවා.
ගරු අමාත්‍යතුමා
එක අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටවල තියෙන ප්‍රාදේශීය සෞඛ්‍ය අධිනදාරි කාර්යාලය තුනයි. ඒවයේ පුරප්පාඩු වෛද්‍යලධාරී පුරප්පාඩු පවතිනවා ඔව්. එම පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද? සෞඛ්‍ය වෛද්‍යලධාරී තනතුරු පුරප්පාඩු 7ක් පවතිනවා. පුරප්පාඩු පවතින MOH කාර්යාල පහත පරිදි වෙනවා. මිහින්තලේ, නාශ්චදුව, රාජාංගනය, කැබිතිගොල්ලෑව, පළුගස්සව, අනුරාධපුර මහනගර සභාව MOH, නැගෙනහිර නුවරගම් පළාත MOH. හතරවෙනි කොටස පාසන්දහන එක් එක් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍යලධාරී කාර්යාල යටතේ පවතින මාතෘහා ළමා සායන මධ්‍යස්ථාන ගලෙන් බිඳුනු වැව මං MOH එකත් එක්ක කියන්නම්. ගලෙන් බිඳුනු වැව මාතෘහා ළමා සෞඛ්‍ය මධ්‍යස්ථාන 9යි, ගල්නෑව 13යි, හොරෝපතන 16යි, ඉපොළෝගම 11යි, කහටගස්සගිල 13යි, කැබිතිගොල්ලෑව 11යි, කැකිරාව 15යි, මහවිලච්චිය 7යි, මැදවච්චිය 15යි, මිහින්තලේ 10යි, නාචදුව 7යි, නොච්චියාගම 15යි, නුවරගම් පළාත මධ්‍යම 12යි, නුවරගම් පළාත නැගෙනහිර 11යි, පදවිය 6යි, පලාගල 14යි, පළුගස්සව 6යි, රාජාංගනය 7යි, රඹෑව 13යි, තලාව 15යි, තබුත්තේගම 10යි, තිරප්පනේ 9යි. අනුරාධ දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය සෞඛ්‍ය කේන්ද්‍රාරි කොට්ටාස මට්ටමේ පිහිටි මාතෘහා ළමා අධ්‍යස්ථාන හඳුනාගෙන තිබෙනවා. හතරවෙනි කොටස මාතෘහා ළමා සායන සංඛ්‍යාව මූලික වශයෙන් MOH බල ප්‍රදේශයේ පවතින ජනගහනය පදනම් කරගැනීම තීරණය කරනු ලබනවා. සාමාන්‍යයෙන් ජනගහනයේ 10,000කට එක් සායනයක් යන ප්‍රමිතිය මත අවශ්‍ය සායන සංඛ්‍යාව ගණනය කරනු ලබනවා. එම සංගණනයට අනුව MOH බල ප්‍රදේශ සඳහා අවශ්‍ය සායන සංඛ්‍යාව මම හැමෝම එකමගින් ඉදිරිපත් කරනවා. තවද ඇතැම් MOH බල ප්‍රදේශවල භූගෝලීය ව්‍යාප්තිය, ජනතාවගේ ප්‍රවේශ පහසුව, දුරස්ථ ප්‍රදේශ ආවරණය කිරීම හා ප්‍රවාහන අපහසුතාව සැලකිලට ගනිමින් ප්‍රමිතිය වඩා වැඩි සායන සංඛ්‍යාව පවත්වාගෙන ලබනවා. කථානායකතුමනි, ආ පැනනනගී
ගරු මන්ත්‍රීතුමා,
අගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ අපි මේ විශේෂයෙන්ම ඇමතිතුමා විසින් ලබා දුන්නු මේ පිළිතුරු අනුව අපි දන්නවා ග්‍රාමීය මට්ටමේ විශාල වශයෙන් මුදල් වියදම් කරලා ග්‍රාමීය සායන මධ්‍යස්ථාන මේ බිල්ඩින් තියෙනවා. ඒ වගේම භෞතික සම්පත් යම් ප්‍රමාණයකට තියෙනවා. විශාල වශයෙන් ඒවා වහලා දාලා තියෙන්නේ. ඒතර මේ තියෙන සායන මධ්‍යස්ථාන ටික ප්‍රයෝජනට අරගෙන ග්‍රාමීය ජනතාවගේ මේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් අපි දැක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරෝග්‍ය ප්‍රයිමරි රෝහල් සංකල්පය ඉතාමත් හොඳ එකක්. ඒතර මේක ඉදිරි වසර කීපය ඇතුලේ කොහොමද මේ ගම්මට්ටමේ ජීවත් වෙන ජනතාව අතරට මේක මේ පහසුකම් සහිත ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ගෙනියන්න හදලා තියෙන සැලැස්ම කියලා දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමනි,
කථානායකතුමනි, එතුමා මේ අහපු මාතෘහා ලදරු සායන මේ ගම්මට්ටමින් පැවතීම නිසා සහ අපේ සෞඛ්‍ය මණ්ඩලය ඒවයේ කටයුතු කිරීම නිසා අපිට ඇත්තටම ප්‍රජා සෞඛ්‍ය පැත්තෙන් ඉතා ඉහළ ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්කම් ලැබිලා තිබෙනවා. උදාහරණයක් හැටියට ප්‍රතිශක්තිකරණය 95%කට වැඩියෙන් මාතෘ මරණ ප්‍රමාණය 25%කට උපත් ලක්ෂයකට 25%කට ආසන්න ප්‍රමාණයකට, ලදරු මරණ ප්‍රමාණය අපි උපත් සජීව උපත් 1000කට 5-7% ප්‍රමාණයකට අපි අඩු කරගෙන තිබෙන්නේ ඒ සේවාව නිසා. ඉතින් අපි මේ සංකල්පේම තමයි ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානට භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිශ්චිත ජනගහනයක් සහිත ප්‍රදේශයකට සෞඛ්‍ය මධ්‍යස්ථානයක්. ඒ අනුව මේ නොවැම්බර් මාසයේ අවසාන වන විට අලුතෙන් ඉදිකරන සුවතා මධ්‍යස්ථාන, ආරෝග්‍ය මධ්‍යස්ථාන 25ක් ලංකාවට ලැබෙනවා, ගොඩනගනවා සියලු පහසුකම් සහිතව. ඊට අමතරව දැන් පවතින ඔබ සඳහන් කරපු මාතෘහා ලදරු සායන සහ රජයේ ගොඩනැගිලි අපි අලුත් වැඩියා කිරීමකට ලක් කරලා මුළු සංඛ්‍යාව 300 දක්වා මේ ආරෝග්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කරනවා. දැනට අපි ගියවුරුද්දේ සැප්තැම්බර් මාසයෙන් ආරම්භ කරලා මේ වන විට එහෙම මධ්‍යස්ථාන 41ක් රටපුරා ක්‍රියාත්මක වෙනවා. ඒවයි ඒ අපේ විශේෂයෙන් අපේ වෛද්‍යවරයා සහ අපේ පබ්ලික් හෙල්ත් නර්සින් ඔෆිසර් කියන අපේ කණ්ඩායම මේ අලුත් සංකල්පයක් නිසා මේ කරන කාර්යභාරය සලකා බලමින් ඒක වැඩි දියුණු කරමින් යනවා. යනුව වසර 3ක් තුලදී අපිට ජනගහනය 10,000කට සාමාන්‍ය කිලෝමීටර 2.5ක දුරක් ඇතුළතදී මේ මධ්‍යස්ථානයක් ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් ලබා දීමට හැකියාවක් ලැබේවි.
ගරු මන්ත්‍රීතුමා,
අගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ අපිට දැන් මේ ග්‍රාමීය ආරෝග්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරනකොට, ප්‍රයිමරි රෝහල් සංකල්ප ක්‍රියාත්මක කරනකොට දැනටත් අපි මුහුණ දෙන අර්බුදයක් තියෙනවා. ඈත දුෂ්කර ප්‍රදේශවල රෝහල්වල ෆාමසිස්ලා හිඟයි, ඒවනේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හිඟයි. ඒතර මෙන්න මේ පුරප්පාඩු නිසාවෙන් ඒ රෝහල්වල අවට මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව බරපතල පීඩාවකට පත් වෙලා සිටිනවා. මෙන්න මේ පුරප්පාඩු මානව සම්පත පිරවීම සඳහා අමාත්‍යාංශය මේ වෙනකොට ගෙන තිබෙන ක්‍රියාමාර්ගය මොකක්ද කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය සහායකයන් 1989ක් අපි බඳවාගෙන කටයුතු කරලා දැන් 1200කට පත්වීම ලබා දීලා තිබෙනවා. ඒ අර දින 3 පුහුණුවක් ලබා දීලා මධ්‍යම රජයේ රෝහලට අනුයුක්ත කරනවා. ඒත් පුරපාඩු සංඛ්‍යාව තවත් 800ක් පමණ පිරවිය යුතුයි 2017 කාඩරේක අනුව 2026 කාඩරේක අපි රිවයිස් කරගෙන යනවා ඒක තව වැඩි කරගන්න පුළුවන් ඒ වගේම ඇටෙන්ඩන්ස්ලා හැටියට තවත් ප්‍රමාණයක් ප්‍රමෝට් වෙන නිසා තව පුරපාඩු ප්‍රමාණයක් එනවා පළාත් සභා මට්ටමින් සමහර පළාත් සභාවට අනුමැතිය ලබා දීලා තිබෙනවා සෞඛ්‍ය සහායකයන් බඳවා ගැනීමට මම දන්නා උතුරු පළාතේ නම් නඩු කටයුතුකුත් පවතිනවා අනෙක් පළාත් සභාවට අනුමැතිය ලබා දුන්නාට පසු බඳවා ගැනීම ක්‍රම පළාත් සභා මට්ටමේ මොකද මෙතුමා අහන රෝහල් තිබෙන පළාත් සභා මට්ටමේ නිසා එතුමා ඇහුවා ෆාමසිස්ට්ලා ගැන අපි උපාධිධාරීන් තමයි බඳවා ගන්නේ දැන් අපි කණ්ඩායමක් බඳවාගෙන තිබෙනවා අනිත් බඳවා ගැනීම සඳහා ගැසට් කරනවා ඒ දැන් ඒ උපාධිධාරීන් මේ අපේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන ප්‍රමාණයට පුරපාඩු ගැසට් කරමින් පවතිනවා අවශ්‍ය පුහුණුව ලබා දීලා ඒ අය රාජ්‍යසේවයට අනුයුක්ත කරගන්නවා ඊට අමතරව ඩිස්පෙන්සර්ස්ලාත් අපි බඳවා ගන්න කටයුතු කරමින් යනවා
ප්‍රශ්න අංක 11 ගරු චානක මාදුගොඩ මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මාදුගොඩ මන්ත්‍රීතුමා අහන එක ගාල්ල මහමෝදර පැරණි මාතෘ රෝහල පිහිටි භූමි ප්‍රමාණය අක්කර 6.8යි බාහිර රෝගී අංශ ගොඩනැගිලා නිල නිවාස සහ ගාල්ල හෙද විදුහල සහිත ඉඩමේ භූමි ප්‍රමාණය අක්කර 4.8යි මුළු කලින් 6.8යි ඉඩම මේ මම දෙවනි සඳහන් කරපු 4.8යි මුළු භූමි ප්‍රමාණය අක්කර 11.6යි දෙවනි කොටස එම රෝහල් පරිසරයේ දැනට පවතින ඉතිරිව පවතින රජය සහ දේපළ වාට්ටු හා ඒකක පවත්වාගෙන යන ලද ගොඩනැගිලි දැන් ඒ වාට්ටු පවත්වාගෙන නැහැ විදුලි ජනක යන්ත්‍ර සහිත ගොඩනැගිල්ල වාට්ටු අංක 4 වහලේ මත සූර්ය පැනල සවි කරලා තිබෙනවා ජල මෝටර් සහිත ජලය රැස්කරන ටැංකිය පවතිනවා 3 එම රෝහල් ගොඩනැගිලි තුන දැනට සෞඛ්‍යාරයෙන් සිදු කරනවා මේ පහත පරිදි දෛනික බාහිර රෝගී අංශ සහ දන්ත සායන සේවා පවත්වාගෙන යනවා ලිංගාසි රෝග මර්ධන ඒකකයේ සායන පැවැත්වීමේ කටයුතු සිදු කරනවා බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ කොටසක ගාල්ල සෞඛ්‍ය අධිනදාරි කාර්යාලය පවත්වාගෙන යනවා ඒ වගේම වාට්ටු අංක 8 ගොඩනැගිලි නවීකරණය කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ ඒකකයේ සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන යනවා වාට්ටු හැති ඉඩමේ වාට්ටු අංක 1 2 3 6 7 ගොඩනැගිලි වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩා ලෙස භාවිත කරගෙන තියෙනවා ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල තුල හෙදන ධාරිනියන් සඳහා නේවාසික පහසුකම් නොමැති නිසා ඒ සඳහා මහමෝද රෝහලේ හෙද නේවාසිකාර ගොඩනැගිලි භාවිත කරනවා 4 එම පරිසරයේ වෙනත් කාර්යස්ථද වැළැගැනීමට අපේක්ෂා කරනවාද తాවකාලිකව වෙනත් කාර්යයන් වෙනුවෙන් යෙදවීමට යෝජිත අතර 2026 6 11 දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම ඉඩම යෙදවීම සම්බන්ධ උපදෙස් ලබා දී ඇත 5 මහමෝද රෝහල් භූමියෙන් කොටසක් తాවකාලික පදනම මත රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇති රැඳවියන් රඳවා තබා ගැනීම පිණිස බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2026/1/21 දින ලබාගෙන තියෙනවා එහි අක්කර 4 පර්චස් 3.9 වපසිරියක් සහිත ඉඩම් කොටස මීගම බන්ධනාගාරයේ උද්ගත වූ ගැටළු සහගත තත්ත්වයන් මත වැටා ආවරණ කටයුතු සිදු කිරීමට ආරක්ෂක හමුදා අංශ වෙත භාර කර ඇති බවද අලුත් වැඩියා කටයුතු සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙවැනි කටයුතු කරමින් ඇති බවද කියන්න පුළුවන් ඒ වගේම 2026/6/11 දින මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්විය අතර එහි දැනට යෝජිත ගාල නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත එම ඉඩමෙන් කොටසක් ලබා දීම හා සම්බන්ධව සාකච්ඡා වෙලා තිබෙනවා. යනෝ කරු මන්ත්‍රීතුමනි ගාල්ල හෙද විදුහල දැනට පවතින ස්ථානයෙන් ඉවත් කර කරාපිටිය ප්‍රදේශයේ හඳුනා ගන්න ඇති භූමි ප්‍රදේශයකට විතැන් කිරීම මහමෝදර පැරණි වාට්ටු තිබූ ස්ථානයේ දැනට යෝජිත පරිදි තැපැල් කාර්යාලය සහ පොලිස් ස්ථානයක් සඳහා යොදා ගැනීමට තාවකාලිකව ඉවත් වෙන් කර දීම වයිස් සැපීමේක් සතු ගබඩා අලුතින් ඉදිකිරීම සඳහා සුසු භූමියක් හඳුනා ගැනීම පෞල් සෞඛ්‍යාලන ධාරී පුහුණු මධ්‍යස්ථානස භාවිත කරන ස්ථානයේ පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියේදී තීරණය කිරීම මනෝවෛද්‍ය බාහිර රෝගී අංශයේ පැවති ස්ථානයේ තවදුරටත් පවත්වාගෙන යන බැවින් එහි අවශ්‍යතාවයක් පවති දැන තීරණය කිරීම 4 කොටස මහමෝද රෝහලේ පවත්වාගෙන යන ලද සේවාවන්ට අමතරව ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහලේ පා සඳහන් සේවාවන් පවත්වාගෙන ලබනවා හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීම සබ්ෆර්ටිලිටි යුනිට් මත්සරු භාවය සඳහා ප්‍රතිකාර කිරීම ඒකකයක් ආරම්භ කර පවත්වාගෙන යාම සර්ජිකල් ඔන්කොලොජි ජින් යුනිට් නාරිවේද පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ වාට්ටුවක් ස්ථාපිත කර පවත්වාගෙන යාම ආ පැන්නුණගි
ගරු මන්ත්‍රීතුමා
ගරු ඇමතිතුමනි බෙහෙවින් ස්තුතිවන්ත වෙන ඔබතුමාගේ පිළිතුරට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය බාහිර රෝගී අංශ OPD එක ඇත්තටම මහමෝදර දැන්ට ඉතාමත් සක්‍රියව පවතින තැනක් ඒක ඉතාමත් සක්‍රීයව පවත්වාගෙනත් යනවා. ගරු ඇමතිතුමනි, පහුගිය දිනක ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධයෙන් කමිටුවේදී යම් තීන්දුවක් ගත්තා බාහිර රෝගී අංශය එම ස්ථානයෙන් ඉවත් කරනවා කියලා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඇත්තටම ගාල්ලට ආසන්නේම ගාල්ල නගරේම පිහිටි රෝහලක් තමයි බාහිර රෝගී අංශය විදිහට මේ ස්ථානයේ ඉතාමත් හොඳින් පැවතින්නේ. අද ගාල්ල නගරේ ප්‍රධාන පාසල් 10කට වඩා ප්‍රමාණයක් තිබෙනවා. ඒකම ගාල්ලේ ප්‍රධාන කාර්යාල සියල්ල තිබෙන්නේත් ওই රෝහල ආශ්‍රිතව. ඒ වගේම විශේෂයෙන් අපි ගත්තොත් දැඩැල්ල, මාගාල්ල, ගින්තොට, බූස්ස, ඒ වගේම චීනකොළට ඇතුළේ ප්‍රදේශයේ විශාල ජනගහනයකුත් ඉන්න ප්‍රදේශයක්. එතකොට මේ ප්‍රදේශයේ විශාල රෝහලක අවශ්‍යතාවයකුත් බාහිර රෝගීන් සඳහා ඒ බෙහෙත් ලබා ගන්න ඉතාමත් අවශ්‍යතාවයක් තිබෙන ප්‍රදේශයක් නිසා මම අහන්න කැමතියි ගරු ඇමතිතුමනි, මේ ස්ථානීය ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධයෙන් කමිටුවේදී ඒ ගත්ත තීන්දුව, ඒක මා විශ්වාස කරනවා ඒ තීන්දුව එතරම් හොඳ තීන්දුවක් නෙවෙයි. මොකද මේ රෝහලෙන් විශාල සේවාවක් සිදු වෙනවා. ඒ වගේම අපි ඔබතුමාගෙන් ඉල්ලීමකුත් කරනවා, පුළුවන් නම් මේකට තවත් පහසුකම් දීලා මේක ගාල්ල නගරයේ සෙන්ටර් එකේ තියෙන රෝහලක් නිසා, ඒ වගේම ගාල්ල නගරයට ඉතාමත් ජනප්‍රිය ප්‍රදේශයකට ඒ අවස්ථාවේ දැඩිව තියෙන ස්ථානයක් නිසා මේ බාහිර රෝගී අංශයේ ස්ථානයෙන් ඉවත් කරන්නේ නැතුව ඔබතුමාගේ අවධානය යොමු කළ ඒ ස්ථානයක රඳව ගන්න ඉඩකඩ ලබා දෙන්න පුළුවන්ද කියන කාරණේ මම ඔබතුමාගෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, දැන් ඔය සමහර නගරවල ඇත්තම රෝහල් ඉදි වෙලා තිබෙන නගර සංවර්ධන සලස්මක් ඇතුව නොවේ. ගාල්ලට එහෙම විශේෂ නගර සංවර්ධන සලස්මකුත් තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවා ඒ ස්ථානයේ ඉඩකඩ මධිකම නිසා සහ අපි තරාපිට අලුත් රෝහල් සංකීර්ණයක් හැදුවා. දැන් දුන් මහමෝද රෝහල අපි ජර්මන් නිත්වත්ව රෝහල හැටියට දැන් අරගෙන ගියා. ඉතින් දැන් ඔය සායන සහ බාහිර රෝගී අංශවලට කලින් පැවති රෝහල්වලම ඉඩකඩ පහසුකම් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සමාලෝචනය කරලා ජනතාව ඉඩකඩ පහසුකම් ලබා දෙමින් පවතිනවා. සමහරට අපිට එතනම භූමිය කොටසක් යොදා ගන්නට වෙයි නගර සංවර්ධන සලසමට අනුකූල වන පරිදි. නමුත් ඔය ඔබ කියපු දඩල්ල ඇතුළේ ප්‍රදේශවල ජනතාවට අපහසුාවක් නොවන පරිදි තිබෙන රජය ගොඩනැගිලි භාවිතා කර හෝ එහෙම නැත්නම් අලුතෙන් ඉදි කරලා ඒ බාහිර රෝගී අංශයේ සහ සායන පහසුකම් ලබා දෙන අපි කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා,
ඇතරම මෙහි නිශ්චිතයන් දෙන ඔබතුමාගේ පිළිතුරට, ඇතරම ඔබතුමා අර මුලින් සඳහන් කරා එතන තවත් සේවාවන් රාශියක් සඳහා ඉඩකඩ මේ විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දීලා තියෙනවා කියලා. ඒ කියන්නේ හෙද නිලධාරීන්ට ඒ වගේම වෙනත් කටයුතු සඳහා ලබා දීලා තිබෙනවා කියලා මම අහන්න කැමතියි. එතකොට නගර සැලැස්ම යටතේදී ඒ ඔබතුමා කියපු වෙනත් සෞඛ්‍යාංශයේ වෙනත් කාර්යයන් සඳහා අපි පළාත් සෞඛ්‍ය කාර්යාංශය ඇතුළු විවිධ ආයතන ඔබතුමා කියපු එතන දැන්ට ස්ථාපනය කළ තිබෙනවා කියලා. එතකොට මම ඔබතුමාගෙන් අහන්න කැමතියි බාහිර රෝගී අංශයේ පවත්වනවා වගේම අනිකුත් ස්ථානත් ඉවත් වෙනවද කියන කාරණේ වගේම අර බන්ධනාගාරය සඳහා මහමෝදර පැරණි භූමිය ලබා දීපු එක තාවකාලික පදනම මත තමයි ලබා දුන්නා කියලා ප්‍රකාශ කරේ. ඒ තාවකාලික පදනම කියන එක කොතරම් කාලයක්ද කියන නිශ්චිත කාල රාමුවක් යටතේද දෙන්නේ? එහෙම නැත්නම් කාලයක් තීරණය කළ නැද්ද? නැත්නම් ඒ කාලය දීර්ඝ කාලයක්ද කියන කාණේ පිළිබඳව යම් එකඟතාවයක් තිබෙනවද කියන කාණේ, ඒක කොතරම් කාලයකටද කියන කාණේ දැනගන්නත් කැමතියි.
ගරු අමාත්‍යතුමනි,
මේ බන්ධනාගාරේ ඉන්න පුළුවන් ප්‍රමාණය 13,000යි. 2024 අගෝස්තු විතර වෙනකොටත් 29,000ක් හිටියා. දැන් 41,000 දක්වා වැඩි වෙලා තිබෙන්නේ. අපි දැන් මේ අවුරුද්ද ලබන අවුරුද්ද වෙනකොට සැලකුතු බන්ධනාගාර ප්‍රමාණයක් එක්ක අලුතෙන් ඉදි කරනවා. එහෙම නැත්නම් තියෙන බන්ධනාගාර පුළුල් කරනවා. ඒත් මේ తాවකාලිකව සමහර ස්ථාන අපිට යොදා ගන්න සිදු වුණා. ඒ නිසා තමයි අතර මෙතන තිබුණු අපිට ඔය අපේ වෛද්‍ය සැපයේ මේකකේට අයිති ගොඩනැගිලි ලබා දීමේ ගැටලුවක් අපිට පැවතුනේ නැහැ. නමුත් ඒක ඇත්තම తాවකාලික පදනේ. මොකද ගාල්ල නගර සංවර්ධන සැලැස්මට බාධාවක් වෙන ලෙස අපි කටයුතු කරන්නේ නැහැ. ඔබතුමා දන්නවා ගාල්ල නගරයේ අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව තමයි මේ භූමිය යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ආයතන කීපයක් ඉල්ලීම් කරලා තිබෙනවා. එනිසා මට කියන්න පුළුවන් කිසි ආකාරයක දැන් පවතින සමහර සේවාවන් ඉවත් කිරීම කියලා කියන්නේ සේවා නොලැබීම කියන එක නොවේ. ඒ ජනතාවට වඩා උචිත ස්ථානවලට ලැබෙනවා කියන එක. නමුත් අවසාන සංවර්ධ සැලැස්ම කොහොමද කියන එක ගැන මට මේ වෙලාවේදී කියන්නට බෑ.
ප්‍රශ්න අංක 12 ගරුලාල් ප්‍රේමනාත් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නේ යොමු කරනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, එතුමා අහන ප්‍රශ්නේ A1 ප්‍රාදේශීය මාධ්‍යයන් සඳහා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අපි කෙටුම්පත් කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි ආයවැය සඳහා ඉදිරිපත් කරන්නට. දෙවැනි කොටස එතුමා මේ උපකරණ මාධ්‍ය සඳහා උපකරණ මිල දී ගැනීම හෝ යත්තිරු බැති මිල දී ගැනීමට ණය ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන්ද කියන එක. දැන්ට අමාත්‍යංශය පවතින සැලැස්ම අනුව අපිට කරන්න පුළුවන්කම තිබෙන්නේ ජනමාධ්‍යවේදීන් උපකරණ ලබා දීම වෙනුවට මම අර ඉහත කියපු යෝජනාව ක්‍රියාත්මක කිරීම. අංග 3 A3 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍යවේදීන් ලියාපදිංචියක් සිදු නොකරන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව මාධ්‍ය ආවර කටයුතු සිදු කිරීම සඳහා මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීම සිදු කරනවා. මාධ්‍යවේදීන් හට වැටුප්හා දීමනා ගේම සම්බන්ධයෙන් කටයුතු කර යුතු වන්නේ එම මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ සේවා ලබා ගන්නා සේවා යෝජක ආයතන අතර පවතින රැකියා ගිවිසුම් කොන්දේසි වලට අනුව සේවා යෝජක ආයතනය විසින්. ඒකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වකිමක් නෑ ඇත්තටම. A4 ප්‍රෝට් සඳහා අවම මිල ඉහළ නැංවීම සඳහා මැදිහත් වීමට ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යංශ රැකියාවක් දැන්ට නැහැ. නමුත් මේ වනට පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීම නියමිත. ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටීමට අදාළ පනත් කෙටුම් පත මෙම කාරණාව සාකච්ඡා කර හැකි ස්ථානයක් බවට පත්වේවි. මාධ්‍ය හැඳුනුම්පත නිසි පිළිගැනීමක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කර ඇති වාර්තා නිර්දේශ අනුව ඉදිරි කටයුතු කරනවා. පස්වෙනි කොටස කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පිහිටවීමට නියමිත පුවත්පත් කලාවිදින් සඳහා වන පඩිපාලක සභාව සඳහා නාමෝජන නිර්දේශ ලබා දී එය පත් කිරීමට ඉදිරි කටයුතු මේ වනට සිදු කරමින් පවතී. පෞද්ගලික මාධ්‍ය ආයතනවල රැකියා හිමිව මාධ්‍යවේදීන් ගැටලුවලදී කම්කරු දෙපාර්තමේන්තුව හරහා එම ගැටලු විසඳා ගැනීමට හා මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යංශය ලෙස අපි මැදිහත් වීමක් කරනවා. ආ පැන් නොනගී
ගරු මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමනි, ප්‍රශ්නයේ පිළිතුරු පිළිබඳ සෑහීමකට පත් වෙන නිසා අතුරු ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ
නැහැ. ප්‍රශ්නාංක 13 ගරු චමින්ද විජේසිරි මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිගේ ඇසීමට
13 වෙනි ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, ප්‍රශ්න A1 මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති ජනාධිපති මන්දිර සංඛ්‍යාව 7කි. ප්‍රශ්න A2 1 කොටුව ජනාධිපති මන්දිරය ජනාධිපති මාවත කොළඹ 1 2 මහනුවර ජනාධිපති මන්දිරය හිල් ස්ට්‍රීට් මහනුවර 3 නුවරඑළිය ජනාධිපති මන්දිරය නුවරපාර නුවරඑළිය 4 කතරගම ජනාධිපති මන්දිරය කිරිවෙහෙර පාර කතරගම 5 අනුරාධපුර ජනාධිපති මන්දිරය පැරණි නගරය අනුරාධපුරය 6 මහියංගන ජනාධිපති මන්දිරය මහියංගනය 7 බෙන්තොට ජනාධිපති මන්දිරය බෙන්තොට 3 එක් මන්දිර සඳහා දරා ඇති වියදම් වෙන්වෙන් වශයෙන් ගිණුම් ගත කර නැත. ගොඩනැගිලි නඩත්තු හා අලුත්වැඩියා වැය විෂයන්හි සමස්ත වියදම තුළ පහත සඳහන් කරුණු වෙනුවෙන් දරන ලද වියදම් ඇතුළත් වේ. 1 ජනාධිපති මන්දිර නඩත්තු, ජනාධිපති මන්දිරවල උද්‍යාන කටයුතු, ජනාධිපති 3 ජනාධිපති නිල නිවාස නඩත්තු, 4 ජනාධිපති ආරක්ෂක නිලධාරීන්ගේ නවාතැන් සඳහා වෙන් වූ ගොඩනැගිලි නඩත්තු, 1 වර්ෂය 2018 ගොඩනැගිලි නඩත්තු වියදම රුපියල් මිලියන 15යි, ගොඩනැගිලි අලුත් වියදම් රුපියල් මිලියන 110යි, එකතුව රුපියල් මිලියන 125යි. 2 2019 නඩත්තු වියදම රුපියල් මිලියන 15යි, අලුත්වැඩියා වියදම රුපියල් මිලියන 62.2යි, එකතුව රුපියල් මිලියන 77.2යි. 2020 නඩත්තු වියදම 12යි, අලුත්වැඩියා වියදම් 22.7යි, රුපියල් මිලියන, එකතුව රුපියල් මිලියන 34.7යි. 4 2021 නඩත්තු වියදම රුපියල් මිලියන 10යි, අලුත්වැඩියා වියදම රුපියල් මිලියන 18.8යි, එකතුව රුපියල් මිලියන 28.8. 2022 නඩත්තු වියදම රුපියල් 12යි, රුපියල් මිලියන 12යි, අලුත්වැඩියා වියදම රුපියල් මිලියන 13.6යි, එකතුව රුපියල් මිලියන 25.6. 23 අවුරුද්ද 2023 නඩත්තු වියදම රුපියල් මිලියන 26.4යි, අලුත්වැඩියා වියදම රුපියල් මිලියන 11යි, එකතුව රුපියල් මිලියන 37.4යි. 2024 නඩත්තු වියදම රුපියල් මිලියන 13.9යි. අලුත් වැඩියා රුපියල් මිලියන 10.5යි. එකතුව රුපියල් මිලියන 24.4යි. 2025 වර්ෂය නඩත්තු වියදම රුපියල් මිලියන 7.5යි. අලුත් වැඩියා වියදම රුපියල් මිලියන 3යි. එකතුව රුපියල් මිලියන 10.5යි. 2026 වසර තුල ජනවාරි ජූනි මාස අතර නඩත්තු වියදම රුපියල් මිලියන 3යි. අලුත් වැඩියා වියදම රුපියල් මිලියන 0.4යි. එකතුව රුපියල් මිලියන 3.4යි. ප්‍රශ්න අංක A4 රාජ්‍ය පරිපාලන පළාත් සහ පළාත් පාලන අමාත්‍යාංශයේ යටතේ පාලනය වන බංගලා නිවාස විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථිකමය වශයෙන් ඵලදායීව ප්‍රයෝජනයට ගැනීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් ඉදිරිපත් කරන ලද අංක අමප ඇලඉරක් 24 ඇලඉරක් 2134 ඇලඉරක් 816 ඇලඉරක් 0.08 හා 2024 12/9 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කමිටුවක් පත්කර ඇත. කමිටු වාර්තාව මේ වන විට ලබා දී ඇති අතර එහි නිර්දේශ මත වාණිජය මහා වෙනත් කටයුතු වෙනුවෙන් මෙම මන්දිර භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ ඉදිරි කටයුතු කරමින් පවතී. ආ අදාළ නොවේ.
ස්තුතියි ගෞරවමැතිතුමිය.
ගරු මන්ත්‍රීතුමා.
ඔබතුමියගේ පිළිතුරේ තුල මම ආපු රෝමන අංක 4 2025 සහ 26 අපි දන්න පරිදි ජනාධිපතිවරු මේ නිල නිවාසවල නැහැ. බයි බලන්න කරු ඇමතුමිනේ මිලියන 13ක් මේ අවුරුදු දෙකට ගත්තොත් 25 මිලියන 10කුත් 26 මිලියන 3කුත් ඊට තමයි ඉවර නැහැ. මිලියන 13ක් වියදම් කරලා. එතකොට යම් වැය බරක් බදු මුදලෙන් දරලා. ඒ බදු මුදලෙන් මේ ජනාධිපති මන්දිර නඩත්තු කිරීම පිළිබඳව දැඩි විරෝධය තිබුණා. ඔබේ පාලනය තුල. එතන ජනාධිපතිවරු ඉඳලා මිලියන 15යි මිලියන 30ක් අතර අවුරුද්දකට වියදම් වෙලා තිබෙනවා ගරු අගමැතිතුමිය. ඒ ජනාධිපතිවරු හිටියේ නැතත් මේ නඩත්තු වේදම ගිහිල්ලා තියෙනවා. හැබැයි දැන් අවුරුද්දයි මාස 8ක් විතර ගිහිල්ලත් තාම මේවට මොකද්ද කරන්න කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක්. හැබැයි අපි හිතුවේ ඔබ පාලනයට එන්න කලින් මේ පිළිබඳව සලසුම් තිබුණා. ඔබතුමියගේ කතා ගත්තත් වර්තමාන ජනාධිපතිතුමා කතා ගත්තත් මේවට මෙන්න මේ විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් කෞතුකාගාර එතකොට ඒ පිළිබඳව සමාජයට එන්නේ බරපතල විදියට සමාජයට කතා කරන ඒ කාලේ කිව්වේ බොරු කියලා. මොකද ඒවා වෙන්න එපා එහෙනම්. ඒ කියන්නේ ඇත්තරම දැන් විශ්වවිද්‍යාලයක් දාලා තියෙන්න ඕනේ මේ ජනාධිපති මන්දිරයක එහෙනම් කෞතුකාගාරයක් දාලා තියෙන්න ඕනේ එහෙම නැත්නම් හොටෙලයක් දා මොකද ඔබ වේදිකාව තුල කියපු කාරණානේ ගරු අගමැතිතුමිය. එතකොටද අවුරුද්දයි මාස 8ක් තුලත් මේක මේ මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විසින් ගන්න තීන්දුව මෙතන එන්න කලින් ගලන් තිබිලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ජනාධිපතිවර ඉඳලත් වියදම් වෙලා තිබෙනවා. ජනාධිපතිවරු නැතුවත් මේකට වියදම් වෙලා තිබෙනවා. හැබැයි ප්‍රමාණයෙන් අඩුයි. හැබැයි අඩුවිච්ච ප්‍රමාණය පිළිබඳව අපි සාහිමිරපත් වෙන්නේ නැහැ. මේකට අඩුවිච්ච ප්‍රමාණය ජනතාවට ඇවිල්ලත් නැහැ නේද? දැන් ඇත්තටම ජනතාව දැක්ක මේවට වියදම් කරලා වැඩි නිසා ජනතාවගේ වියදම් කනබොන එදා දෛනික ජීවිතයේ කනබොන බඩු මිල හරි අඩු වෙයි කියලා ජනාධිපති මන්දිර ඇමති මන්දිර වල වියදම් අඩු වුණා. එහෙම වෙලත් නැහැ. එහෙම නොවෙන්න හේතුව ඒ කියන්නේ මේ ජනාධිපතිවරු නැතත් මේවට වියදම් වෙලා තිබෙනවා. ඒ වගේම මේ මන්දිර වලට කරන වියදම සහ තවත් වියදම් අඩු කරලා තිබෙනවා ඔබ ආණ්ඩුව. එහෙම නොවි ඇයි ජනතාවට ජනතාවට තාම තුන් වේල කන සහ අනිත් අත්‍යවශ්‍ය දේවල් වලට මේ අඩුවීම යම් අඩුවීමක් පෙන්වනවානේ. ඒ අඩුවීම ගිහිල්ලා නැහැ කියන කාරණේ ජනතාව අඳෝනාව සමාජය තුළ ඉන්නේ කරුවා ගමෙත්
ග්‍රාමස්තුමින්
ගරු කතානායකතුමනි, ජනාධිපති මන්දිර අපේ ජනාධිපතිතුමත් අපේ අමාත්‍ය මණ්ඩලයේ කවුරුවත්වත් ඒ මන්දිර බංගලා පාවිච්චි නොකරනවා කියන එක අපි දේශපාලන ප්‍රතිපත්තියක් හැටියට අපි අනුගමනය කරන දෙයක්. එතකොට හැබැයි මේවා රාජ්‍යයට මේ රටේ ජනතාවට අයිති නිවාස අයිති ස්ථාන. එතකොට අපි පාවිච්චි කරේ නැතත් ඒවා යම් කිසි විදියකට වෙන ප්‍රයෝජනයකට ගන්න තාක්කල් අපිට ඒවා නඩත්තු කරන්න සිද්ධ වෙනවා. නැත්නම් ඒවා නාස්ති වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ජනාධිපතිතුමා මේ මන්දිර පාවිච්චි කරා නම් මේක වියදම මීට වඩා වැඩි වෙනවනේ. අපි පෙන්නුම් කරානේ පහුගිය අවුරුදුවල මේවයි වියදම්. එතකොට අපි දැනටත් අමාත්‍ය මණ්ඩල නිර්දේශ ඒ අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා තියෙනවා, කමිටුවක් පත් කරලා තියෙනවා, ඒ කමිටුවේ නිර්දේශ ඇවිල්ලා තියෙනවා. ඒ නිර්දේශ අනුව ජනාධිපති මන්දිර ඇතුළුව අනිත් සියලුම ඒ බංගලා ඒ ස්ථාන වාණිජ්‍යමය කටයුතු සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි කරන විදිය ගැන ඒවා අපි ක්‍රියාත්මක කරමින් යනවා. ඒ නිසා අපි වේදිකාවලත් වෙන තැන්වලත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුලත් දුන්න පොරොන්දු ඒ විදියට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගත යුතු නැහැ. ඒ විදියට ඒ වැඩේ වෙනවා. ඒ විදි ඒ සමහර ඒ බංගලාවල අත වශයෙන්ම අද වෙනකොට අධිකරණ පටන් අරගෙන තියෙනවා. ඒ හරහා අපිට ඒ අධිකරණ ක්‍රියාවලිය යම් තාක් දුරකට ඉවේගවත් කරන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, අපි දුන්න පොරොන්දු ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මට අවධාරණය කරන්න පුළුවන් වෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, ඇත්තටම පෞගිය සතිකීපය තුළ මාධ්‍ය අනාවරණය වුණේ මේවා කැලා වෙලයි කියලා. කො මාධ්‍ය බොරු කියන වැටි. නැත්නම් කවුද බොරු කියන කාරණය පිළිබඳව රටේ සමාජයට ඇත්ත කියන්න ඕනේ. ඒ නිසා තමයි අපි අල්මේතු මේ ප්‍රශ්නේ අහන්නේ. සමහර වීඩියෝ පටය වලින් පින්තූර වලින් පෙන්වන ගරු අගමැතිතුමිය විශාල පරිහානියකට ලක් වෙලා තිබෙනවා. මේ ඔබ ගත්ත තීන්දුව, ඔබ ගත්ත සත්භාවයෙන් ගත්ත තීන්දුව පිළිබඳව නෙමෙයි, මේ ගත්ත තීන්දුව තුළ ඔබ කියනා වගේ රටේ අනාගතයට වින විදියට මේක දායාදේ කරන්න යෑමේදී විශාල මූල්‍යලාභයන් සිදුවෙමින් පවතිනවා, දේපල ලාභයන් සිදුවෙමින් කියන කාරණේ කියනවා. ඔබ කොරුඳු රකින්නවා කියන කාරණයේ පිළිබඳව ඔබ කිව්වට ඊයේ දිනේ මේ පාර්ලිමේන්තුවේ, ඒ කියන්නේ පෞගිය කාලේ හිටපු සමහර ආණ්ඩුව නියෝජනය කරන උදවියට බදු මුදල් වලින් පෝෂණය වෙනවලට විරුද්ධ වුණා. හැබැයි අපේ මන්ත්‍රීවරයෙක් ඇහුවා මේ වෙනකොට යම් පක්ෂයක නායකයෙන්ගේ පවුලක් පෝෂණය වෙන්න මුදලක් වෙන් වෙනවා කියනකොට ඒක අපේ වැඩක්. ඒක ඒ කියන්නේ ඒක වෙන්න බෑනේ. ඔබ උදුපිනයිලා උද තීන්දුවක් ගත්තා බදු මුදල් වලින් යැපෙන සමහර ගන්න විශ්‍රාමතියා කිසිම පෝෂණයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ ආණ්ඩුව නියෝජනයේ සමහර දේශපාලන තලතුරු දරන ඒ කට්ටිය මම මේ කාරණේ කිව්ව ඔබ කිව්වන අපි පොරොන්දු ඉටු කරනවායි කියලා. එයාලට අපි බලාපොරොත්තු නැහැ ඒකත් අපි අයින් කරනවායි කියලා. එහෙම උනේ නැහැ නේ, අපේ ආණ්ඩුව අපේක කරනවායි කියලා. එතකොට දෙයාකාරක වෙන්න බෑ ගරු අගමැතිතුමිය. ඒ කියන්නේ ඔබ ආණ්ඩුව ඇවිල්ලා පෞගිය කාලේ අයින් කළ එක හරි. ඒක හොඳයි. හැබැයි වාණ්ඩුවෙත් දැන් බදු මුදල් වලින් කවුරු හරි පෝෂණය වෙනවා කියනවා නම් ඒක වැරදි. ඒක මම ඔබ තුමි ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ මේ මොහොතේ ඉතා ඉක්මන් වෙලා දැන් නිර්දේශ බලබලා ඉන්නකොට දැන් අවුරුදු දෙක තුනක් යනකොට ගමතිය අර දැක්ක වීඩියෝ පටයි පින්තූරත් එක ගත්තම පෞගිය කාලේ ජනාධිපතිවරු හිටියට වඩා වැයබරක් වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒක අපි දන්නවා. ඒ නිසා මම හිතනවා එක පැත්තකින් සමහර වෙලාවට ගන්නේ නැහැ කියලා කිව්වට මම අහපු ප්‍රශ්නක තියෙනවා අමිතිවරු 8 දෙනෙක්
ගරු මන්ත්‍රී
8 දෙනෙක් මේ අමිති මංගල ආරං තියෙනවා. ඒක කමන්නේ මොකද ඇත්තටම අමිතිවරුට කිවල් නැහැ යන්න තේනාවක් නැ ඉන්න ඕනේ. එහෙම අදහසක් නැද්ද? දැන් ජනාධිපතිවරයා වුණත් ගන්නේ නැහැ කිව්වට මේ මොහොතේ මේ වෙලාවේ සමහර වෙලාවට ඕන වෙලා ඇති. සමහර වෙලාවට සමහර තැන්වලදී අපි දැක්ක සමහර ජනාධිපතිතුමාලාට විවිධ වූ කාරණා ආව ගරු කතානායක අනුරාධපුරේ ගියාම ඉන්න තැනක් නැති
නිසා
මම ජනාධිපතිතුමා ගැන කියන්නේ
ගරු මන්ත්‍රීතුමා
ජනාධිපතිතුමා අනුරාධපුරේ ගියාම ඉන්න තැනක් නැති නිසා විවිධ තැන්වල ඉන්නවා කියලා විවිධ ආයිස මම හිතන්නේ මේවා ගන්න පුළුවන් දේ ගන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් හදන්න පුළුවන් ද ගරු අගමැති
ගරු අග්‍රාමතුමනි ඔබතුමා විනාඩි 3ක් අතුරු ප්‍රශ්නේ අරගෙන
තියෙනවා. ගරු කතානායකතුමනි මගේ මට යොමු කළ තියෙන ප්‍රශ්නේ ජනාධිපති මන්දිර පිළිබඳව. එතකොට ඒක පිළිබඳව තමයි මම උත්තර දීලා තියෙන්නේ. එතකොට එක තැනකදී එතුමා කියනවා මේ ජනාධිපතිතුමා පාවිච්චි නොකරත් වියදමක් යනවා කියන එක ඔහුගේ විවේචනයට පත් වුණා. ඔහු විවේචනය කරන්නේ ඒක මුදල් නාස්තියක් කියලා. දෙවනි අතුරු ප්‍රශ්නේ කියනවා ඒක වියදම් කරන්නේ නැති නිසා ඒවා නාස්ති වෙනවා, ඒවයි මොනවද කැලෑ වැදිලාද මොනවද කියලා සමාජ මාධ්‍යයේ වාර්තා වෙනවා දැක්කා කියලා. ඒ නිසා එතකොට දෙකෙන් එකක් කරන්න වෙනවනේ. මේවා ජනාධිපතිතුමා පාවිච්චි කරත් නැතත් අපේ ස්ථාවරය මේක ආර්ථිකව හෝ වෙනත් ප්‍රයෝජනයක් සඳහා අධිකරණ වලට පාවිච්චි කරනවා වගේ අපි පාවිච්චි කරනකන් ඒකේ අවම නඩත්තුවක් අපි කරගෙන යනවා. එතකොට මම යෝජනා කරනවා ගරු කතානායකතුමනි, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍යයේ තියෙන සියලු දේවල්ම විශ්වාස කරගෙන ඒක මත පදනම් වෙලා මෙතන ප්‍රශ්න නගන එක එච්චර සුදුසු නෑ. මම කියන්නේ ඩිජිටල් ලිටරසි කියන දෙයක් තියෙන්නත් ඕනේනේ. ඒ කියන්නේ සමාජ මාධ්‍ය තුල තියෙන දේවල් කොහොමද අපි පරිහරණය කරන්නේ, ඒවා සියල්ල තුල තියෙන ඇත්තද සත්‍යද නැද්ද කියන එක අදුමතරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනකොට අපිට යම් ඒක පිළිබඳ අදහසක් එක්ක ප්‍රශ්න නගනවා නම් වඩා හොඳයි කියලා මම හිතනවා. හැබැයි කෙසේ වෙතත් ගරු කතානායකතුමනි, මෙතුමා තවත් මේකට අදාළ නැතුවත් කිව්වා මේ ඇමතිවරු බංගලාවල ඉන්නවා කියලා. ඒක මම ප්‍රතික්ෂේප කරනවා. අපේ ඇමතිවරු කවුරුවත් බංගලා අරගෙන කොළඹ ප්‍රදේශයේ නැහැ. ඒක නිල නිවාසවල. නිල නිවාසවල එහෙම අමාත්‍ය මණ්ඩලයේ එහෙම එකක් නැහැ. මාදිවැල ඉන්න පිරිසක් ඉන්නවා. ඊට පස්සේ මම හිතන්නේ අපේ ඇමතිවරු දෙතුන් දෙනෙක් කොළඹ තව ෆ්ලැට් වල ලොන්ඩන් ප්ලේස් එකේ ඉන්නවා. ඒ ඇරෙන්න වෙන කොහෙවත් නැහැ කියන එකක් මම මේ සභාවට දැනුවත් කරන්න කැමතියි.
ප්‍රශ්න අංක 14 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට. ප්‍රශ්න අංක 15 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
මහනවා ගරු කතානායකතුමනි,
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, ප්‍රශ්නාංක A1 2020 වර්ෂයේ සිට මේ දක්වා විශ්වවිද්‍යාල පද්ධතිය තුල නවක වදය සිදුවීම් පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව වෙත වාර්තා වූ පැමිණිලි අනුව මියගිය සංඛ්‍යාව 1යි, තුවාල සිදුවීම් පහර දීම ඇතුළත් සිදුවීම් 106ක්, එම සිදුවීම් වලට අදාළ පැමිණිලි සංඛ්‍යාව 141ක්, තුවාල සිදු වූ බවට වාර්තා වූ බරපතල ගණයේ පැමිණිලි සංඛ්‍යාව 93ක් හැටියට සඳහන් වෙනවා. ඒ විස්තර ඇමුණුම එක හැටියට මම සභාගත කරනවා. A2 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ යටතේ ඇති විශ්වවිද්‍යාල මට්ටමින් පත්කළ කමිටු සංඛ්‍යාව 28කි. ඒ කමිටු පිළිබඳ සවිස්තරාත්මක විස්තර ඇමුණුම 2 ලෙස දක්වා තියෙනවා. ප්‍රශ්නාංක A3 පිළිතුර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ යටතේ ඇති විශ්වවිද්‍යාල වාචික අවවාද කිරීම අවස්ථා 1යි, අවවාදාත්මක ලිපි නිකුත් කිරීම අවස්ථා 4යි, ශ්‍රී ලංකා පොලිසියට යොමු කිරීම අවස්ථා 3යි, ශිෂ්‍යභාවය අත්හිටුවීම් මාස 6ක් සඳහා අවස්ථා 1යි, අවුරුදු 1ක් සඳහා අවස්ථා 2යි, අවුරුදු 1 හමාරක් සඳහා අවස්ථා 2ක්, අවුරුදු 2ක් සඳහා අවස්ථා 6ක්, අවුරුදු 3ක් සඳහා අවස්ථා 2ක්, විශ්වවිද්‍යාලයෙන් නිරපා හැරීම අවස්ථා 1ක්. ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරات ඇමුණුම 3 හරහා මම සභාගත කරනවා. A4 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා. මේ රජය ආණ්ඩුව පත්තුනෙන් පස්සේ 2025/6/4 වෙනිදා නවක වදය සහ සියලුම ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්යසාධක බලකායක්, සමාජිකයන් 10 දෙනෙක්ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් අපි පත් කරා. මොකෝ අපේ නිරීක්ෂණය වුණේ ඇතවට වශයෙන්ම නවක වදය විතරක් නෙවෙයි, වෙනත් විදියේ හිංසනත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි දැකපු නිසා මේ සියල්ලම පිළිබඳ මැදිහත් වෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්න, ගයිඩ්ලයින්ස් නිකුත් කරන්න අපි ඒ කාර්යසාධක බලකාය පත් කළ තියෙනවා. ඒක මේ වෙනකොටත් වැඩ කරමින් අපිට උපදෙස් දෙමින් තියෙනවා. සහ ඒක UGC එක යටතේ තියෙන විශ්වවිද්‍යාල විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, සියලුම උසස් අධ්‍යාපන ආයතන සඳහා අපි පත් කරපු කාර්යසාධක බලකායක්. ඒක වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනත් ඩිප්ලෝමා හය ඩිප්ලෝමා දෙන උසස් අධ්‍යාපන ආයතන උත් නියෝජනය වෙන පරිදි හදපු කාර්ය සාධක බලකායක්. ඊට අමතරව කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සහ විශ්වවිද්‍යාල කොමිසම් සභාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණය පිළිබඳ කේන්ද්‍රය 2016 ආරම්භ වෙච්ච කේන්ද්‍රය තුලින් නවක වදය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා. ඒ සඳහා චක්‍රලේඛ හා මාර්ගෝපදේශ මේ වෙනකොට 10ක් නිකුත් කරලා තියෙනවා. ඒ විස්තර මගේ පිළිතුර තුල තියෙනවා. ඒ වගේම මේ කේන්ද්‍රය පිහිටුවාට පස්සේ ඒක ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ලෙස හැම විශ්වවිද්‍යාලයකම මේ සඳහා එකක පිහිටවලා තියෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීම සහ විශේෂයෙන් පැමිණිලි ලබා ගැනීම සහ මේක වැළැක්වීම නමක වදය වැළැක්වීම සඳහා දැනුවත් කිරීම සහ ප්‍රතිපත්ති නිර්මාණය කිරීම 2016 වර්ෂයේ සිට සිදු වෙනවා. නවක වදය සිදුවීමට අදාළ පැමිණිලි බාර ගැනීමට පැමිණිලි ద్వාරකයක් සහ පැමිණිලි හැසිරවීමේ යාන්ත්‍රණයක් 2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ පැමිණිලි ඔන්ලයින් බාර දෙන්න පුළුවන්, WhatsApp හරහා බාර දෙන්න පුළුවන්. මේ කේන්ද්‍රය ඒ පැමිණිලි බාර ගන්නවා. ඒ පැමිණිලි ලැබුණම නැවත විශ්වවිද්‍යාලවලට ඒවා යොමු කරලා ඒවැයි විමර්ශන කටයුතු පිළිබඳ පසුබිපරමක් කරනවා. නවක වදේ වින්දිතයන් වෙනුවෙන් සහායක යාන්ත්‍රණයක් ගොඩනැගීමට අවශ්‍ය කටයුතු දැන් සකස් කරමින් යනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්ව පිළිබඳ කේන්ද්‍රය විසින් නවක වදේ වින්දිතයන්ට සහායක යාන්ත්‍රණයක් ගොඩනැගීමට අදාළ මූලික කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා. වින්දිතයන් සඳහා සහන සැපීමේ මූලික ක්‍රියාවලියට අදාළව චක්‍රලේඛ කීපයක් නිකුත් කළා. මේ අතර ප්‍රධාන වශයෙන් හැම හැකි සෑම අවස්ථාවකදීම ප්‍රථම වසර සිසුන් සඳහා වෙන් වූ නේවාසිකාගාර ලබා දීමට උපදෙස් ලබා දුන් එක ඇලිරක් 2025 චක්‍රලේඛණය එක විශේෂයි. පස්සේ නඩු අංක SCFR 216 220 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වින්දිතයන්ට සහාය දීම සඳහා වන කමිටු විශ්වවිද්‍යාලවල පිහිටුවා ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේද මධ්‍යගත කමිටුව පිහිටවලා තියෙනවා. නවක වදයට පාදක වන පුළුල් සමාජීය සාධක පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රජාවට අවබෝධය ලබා දීම සඳහා විවිධත්වය සමග ජීවත් වීම Learning to Live with Diversity අනුවෙන් පාඨමාලාවක් හඳුන්වා දීලා තියෙනවා. නවක වදය පවත්වාගෙන යාමට බලපාන විවිධ සමාජීය කරුණු ශිෂ්‍ය කේන්ද්‍රීය ආකාරයට සාකච්ඡා කරන මෙම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුකරුවන් පුහුණු කිරීම සම්පූර්ණ කර ඇති අතර ඇතැම් විශ්වවිද්‍යාලවල මෙම පාඨමාලාව දැනටමත් සිසුන්ට හා කාර්යමණ්ඩලයට හඳුන්වා දී තියෙනවා. මීට අමතරව විශ්වවිද්‍යාල ක්‍රියාත්මක සයිබ අවකාශයේ හිංසනය සහ සිසුන්ගේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සම්බන්ධයෙන් එලිවේට් නම් කෙටි චිත්තපති වැඩසටහන ඇසුරින් අවශ්‍ය මූලික දෘශ්‍ය මාධ්‍ය සම්පත් ගොඩනගලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නඩු අංක SCFR 216 2020ට අදාළ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා මේ පහත සඳහන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සියලුම විද්‍යාර්ථීන්ට නවක වදයට අදාළ නීතිමය සහ මනෝ සමාජීය බලපෑම ඇතුළු දැනුවත් කිරීම වලට අවශ්‍ය මූලික පාඨමාලාවක් සකස් කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය හා සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රයට අනුබද්ධව Central Victim Support Committee එකක් ස්ථාපිත කිරීම, විශ්වවිද්‍යාල වින්දිත සහායක කමිටු ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් අදාළ විශ්වවිද්‍යාල කමිටු සඳහා සමාජිකයන් නිර්දේශ කිරීම, නවක වදය පිළිබඳ දැනුවත් කිරීම සහ ආකල්ප වෙනස් කිරීමට අදාළව කලා හා මානව ශාස්ත්‍රමය මැදිහත් වීම සඳහා වැඩසටහනක් සංවර්ධනය කිරීම, 2025 සැප්තැම්බර් 3 දින පැවති කොමිෂන් සභාවේ 1154 වන රැස්වීමේදී විශ්වවිද්‍යාල අරමුදලේ උපශීර්ෂයක් ලෙස වින්දිත සහාය අරමුදල පිහිටුවීමට තීරණය කරන ලදී. ඒ අනුව 2025 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ මානව ප්‍රාග්ධන සංවර්ධන ප්‍රතිපාදයෙන් රුපියල් මිලියන 20ක් වෙන් කරලා තියෙනවා. මේ අවුරුද්ද ඉදිරි වසර පහ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 6 බැගින් වෙන් කිරීමට යෝජනා කරලා තියෙනවා. 2025 සැප්තැම්බර් 17 වන දින පැවති 1155 වන කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කර පරිදි කොමිෂන් සභා චක්‍රලේඛ අංක 7 එළිරක් 2025 නිකුත් කිරීමට අනුමත කරලා තියෙනවා. නඩු තීන්දුවට ප්‍රකාරව 2025 ඔක්තෝබර් 28 වන දින සියලුම විශ්වවිද්‍යාල විනය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමය සමග රැස්වීමක්ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට අදාළ දැනුවත් කිරීම සිදු කරලා තියෙනවා. ඒ වගේම කොමිසන් සභාවේ නිලධාරීන් සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර නවකවාදය සම්බන්ධ පැමිණිවලට ප්‍රතිචාර දක්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට දෙපාර්ශවයේ නිලධාරීන් සමග සාකච්ඡා කරලා තියෙනවා. නඩු තීන්දුව දැඩිව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවට දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කළා තියෙනවා. සමහර විශ්වවිද්‍යාලවල නවක සිසුන්ගේ නම්නීකරණ වැඩසටහන් වලට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නවක වාදය පිළිබඳ මේ තීන්දුව තීරණ ගැන දැනුවත් කිරීම කළා තියෙනවා. සබරගමු විශ්වවිද්‍යාලයේ DGCCD දයානන්ද සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය විසින් පැවැත් වූ මූලික පරීක්ෂණයට කමිෂන් එක විසින් නිර්දේශ දැන් ක්‍රියාත්මක කරමින් යනවා. විවිධ නවක වද සිද්ධීන් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පාලක සභා සමාජික කවුන්සිල් මෙම්බර්ස්ලා දැනුවත් කරමින් තියෙනවා. සමහර නඩු තීන් සමහර පැමිණිලි පිළිබඳ කවුන්සිල් මෙම්බර්ස්ලාගේ මැදිහත් වීම පිළිබඳ පසුවිපරම් කිරීමටත් කොමිෂන් සභාව මැදිහත් වෙලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමිය.
ස්තුතියි ගරු අගමැතිතුමිය. දැන් ඇත්තටම ඔබතුමිය අර මං හිතන්නේ FR නඩු තීන්දුවක් ගැන කිව්වේ මං හිතන්නේ 2020 ජයවර්ධනපුර ශිෂ්‍යයාගේ පැමිණිල්ල අනුව තමයි. මම හිතන්නේ ඔය වික්ටිම් සපෝට් කමිටිස් එන්නේ ඒ වෙලාවේදී සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ගෙන්නලා සාකච්ඡා කරලා ඒ කමිටුව පිහිටවන්න සහ ඒව තුළ ඒ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව විශ්වවිද්‍යාලවලට දැනුම් දීලා තියෙනවා. ඔබතුමිය ඒ ටික පැහැදිලි කරා. එතකොට මම දැනගන්න ඕනේ දැන් ඒ නියමයන් පැනවුවාට මම හිතනවා ඔබතුමිය ඒ ගැන සමාලෝචනය කරන්න ක්‍රමවේදයක් මේ වෙනකොට සකස් කරලා ඇති. ඒ ක්‍රමවේදය තුළ ඒවට ඔබතුමිය හඳුනාගෙන තියෙනවද ඒ වගේ මොනවා හරි ඒව කරන්නට තියෙන බාධාවන් තියෙනවද කියලාත් හඳුනාගෙන ඇති. ඒ එහෙම බාධාවන් තියෙනවා නම් මේ ඒවට අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා.
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, බාධාවන් ගණනාවක් ඇත වශයෙන්ම තියෙනවා. මේක සමහ මෙතන නිලධාරීන් මේ මට මැදිහත් වන වේගය, ඊට පස්සේ විශ්වවිද්‍යාල පාලක සභා මේ මට මැදිහත් නොවීම නොදැනුවත්කමට වඩා මේක ඔවුන්ගේ වගකීමක් හැටියට හරි හැටියට බාර නොගැනීම වගේ දේවල් නිසා මේවා ප්‍රමාද වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි එක අතකට මේක යම් සමබරතාවයකින් බලන්න ඕන වෙලා තියෙන්නේ. කොමිසන් සභාවට විශ්වවිද්‍යාලවලට මැදිහත් කොච්චරක් දුරට මැදිහත් විය යුතුද විය හැකිද කියන කාරණාව තියෙනවා. අපි ප්‍රතිපත්තියක් හැටියට විශ්වවිද්‍යාලවල ඔටොනොමියක ගරු කරන්න ඕන කියන පදනමේ ඉඳගෙන මේ විශ්වවිද්‍යාලයක ගනුදෙනු කරන්නේ. එතකොට කොමිෂන් සභාවට එහෙම බලයක් නැහැ උපකුලපතිවරයෙක්ට හෝ කවුන්සිල් එකකට මෙහෙම කරන්න කියලා නිර්දේශ කරන්න එහෙම බලයක් නැහැ. යෝජනා කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඒ බලතල තියෙන්නේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට සහ කවුන්සිල් එකට. ඉතින් ඒ නිසා මේක සාකච්ඡා තුළින් සහ ඒ එකඟතාවය තුළ සිද්ධ විය යුතු දෙයක් නිසා ඒ වෙනුවෙන් මේ යාන්ත්‍රණය තව ශක්තිමත් කිරීමටත් මේ තොරතුරු දත්ත මත ඒ ප්‍රමාදයක් නැතුව ක්‍රියාත්මක කිරීම නොකිරීම තුළින් වෙන්න පුළුවන් හානිය ගැන නිරන්තර සාකච්ඡා කරමින් තමයි අපි මේක කරන්න වෙන්නේ. එතකොට අර විශ්වවිද්‍යාලවල තියෙන ස්වාධීනත්වයත් අපි රැක ගන්න ඕනේ. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ කවුන්සිල්වල ස්වාධීනත්වයත් අපි රැක ගන්න ඕනේ. නමුත් පබ්ලික් යුනිවර්සිටිස් හැටියට බදු මුදලින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාල හැටියට ජනතාවට වග වෙන විදියට මේවා පවත්වාගෙන යා යුතුයි කියන ඒ සංවාදය හරහා තමයි අපි මේවා කරගෙන යන්නේ.
ගරු මන්ත්‍රීතුමිය,
ගරු කතානායකතුමනි, මම පුංචි යෝජනාවක් කරන්නට මේ සමහර ප්‍රශ්නවලට අපිට උත්තර සභාගත කිරීමේ සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමියගේ විතරක් නෙවෙයි මම කියන්නේ, සමහර ඒ වගේදී මම යෝජනා කරනවා ඒ ප්‍රශ්නවලට උත්තර අපිට කලින් ලැබෙනවා නම් ඒක පහසුයි කියලා අපිට අතුරු ප්‍රශ්න අහන්න සමහරට අපි අහන ප්‍රශ්නය ඇතුලේ ඔබතුමී දීපු උත්තරත් තියෙන්න පුළුවන් අර සභාගත කරපු ඒ වගේ. ඒ නිසා මම ඒ යෝජනාව කරන ගමන් මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමීගෙන් අහනවා. දැන් අපි දන්නවා මේ නවක වදය දීම තුල බොහෝ දරුවන් මිය ගියපු අයත් ඉන්නවා, තුවාල ලැබපු අයත් ඉන්නවා, ඒ වගේම මානසික පීඩාවන්ට ලක් වෙලා ප්‍රතිකාර සඳහා යොමු වෙච්ච අයත් ඉන්නවා, ඒ වගේම තමයි විශ්වවිද්‍යාලේ හැර යන අයත් ඉන්නවා. එතකොට මේ වගේදී තමයි ඇත්තටම වැදගත් වෙන්නේ මේ වික්ටිම් සපෝර්ට් කමිටි එක මේ මොන විදිහෙන්ද ක්‍රියා කරන්න කියන එකේදී. ඒ වගේම මම දකිනවා මේ දැන් මේ ඒ වගේ ලැබෙන සපෝර්ට් එක මොකද්ද කියන එක මට දැනගන්න විදිහක් නැහැ ඔබතුමී එක සභාගත කරපු නිසා. ඒ තොරතුරු ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ පිළිබඳව දැනුවත් කරනවා නම් හොඳයි සභාව. ඒ වගේම මම දැනගන්න කැමතියි දැන් සමහර වෙලාවලට අපි දන්නවා මේ වගේ මේ පැමිණිල්ල ගිහින් පොලිසියට කරන්නේ එක්කෝ නවක වදයට ලක් වෙච්ච මේ දරුවා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, එහෙම නැත්නම් කවුරු හරි ආචාර්ය මණ්ඩලයේ කෙනෙක්. මෙයා තමයි පොලිසියට ගිහින් මේක පැමිණිලි කරන්නේ. එතකොටදී පොලිසිය මේක නවක වද පනත යටතේ නෙවෙයි පැමිණිල්ල ඉදිරියට ගෙනියන්නේ. ඒක තුල උපකුලපතිවරුන්, ආචාර්යවරුන් හෝ මේකේ ගිහින් පැමිණිලි කරුවා අනතුරක වැටෙනවා. ඒ වගේම ගැටලුවකට මූණ දෙනවා. ඒ නිසා මම දැනගන්න කැමතියි ඇතැම් අවස්ථාවල දැන් මේ කියන විදිහට අවශ්‍ය වුණොත් විඳිතයට විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව නීතියේ සහය අවශ්‍ය වුණොත් ඒක ලබා දෙන්නට මේ කමිටුවල සහය අවශ්‍ය වෙනවා. ඒකට කුමක් හෝ ක්‍රමවේදයක් තියෙනවද? මේ මොකද නැත්තම් ඒගොල්ලන්ට පෞද්ගලික මුදලින් ගෙවලා තමයි නීතියේ සහය පතන්න වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට මැදිහත් වීම තුළ.
ගරෝග්‍රාමතුමිය
කරු කතානායකතුමනි, ඒ සඳහා තමයි මේ වික්ටිම් සපෝර්ට් සෙන්ටර්ස් වලට අපි දැන් අරමුදලක් හදලා තියෙන්නේ මේ වැනි දේවල් වලට සහාය වෙන්න. ඒක අපි පටන් ගත්තේ ගිය අවුරුද්දේ. ඒ හරහා මේ නීතිමය විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, අත වශයෙන්ම සමහර වෙලාවට කවුන්සලින් සපෝර්ට් අවශ්‍ය වෙනවා, මේ වෙන වෙන විදිහේ ආධාරත් අවශ්‍ය වෙන නිසා තමයි අපි මේ ෆන්ඩ් එකත් පටන් ගත්තේ. ඉතින් අත වශයෙන්ම මේ දැන් මේ කමිටීස් ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලන්ට ගයිඩ්ලයින්ස් උපකාර සහ අර මුදලක් දැන් තියෙනවා. ඒ හරහා තමයි මේ සේවාවන් අපි ලබා දෙන්නේ.